ඔඩ ප්ලීස් කළු සංවිධායකතුමා සභයි කටයුතු අවසන් වෙනකන් සභා පවත්වාගෙන යාමට සභාව එකඟද?
එකගයි.
බොහොම ස්තුතියි. ගරු සුදර්ශන දිනපිටිය මැතිතුම ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරට මන්ත්‍රීතුමනි, මෙතන මේ වන විට අපේ විශාල අර්බුදයක් එක්ක රටේ තරුණ තරුණිය වගේම ජනතාව පාට බැහැලා අමාරු කාලයක් එළඹිලා අතිකර ජනාධිපතිතුමා ග්‍රාමත්තුම ඇතුළු අපේ රජය බලයට පත් වුණ දවස් ඉඳන් අපිට කොවිඩ් අර්බුදය තිබ්බා, කොරෝනා අර්බුදය. ඒකත් එක්ක සටන් කර කර ඉඳලා අපි යම් කිසි තැනකට රට ගේන්න සූදානම් වෙනකොට නැවතත් නොයෙකුත් බලවේග අනුව ලෝකෙම පවතින මේ ආර්ථික අර්බුදයත් එක්ක, එහෙම නැත්නම් තෙල් අර්බුද, නොයෙකුත් දේවල් එක්ක අපි අන්ත අසරණ තත්ත්වයකට වැටිලා. මේ වගේම කාලයක් තිබ්බා අම්මම උසස් පෙළ කරන කාලේ 88-89 වර්ෂයේ. ඒ වර්ෂවලත් මේ වගේම තරුණ තරුණියන් පාට බැහැලා නොයෙකුත් කණ්ඩායම් එකතු වෙලා ඒවකට ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම මම හිතන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දන්නවා, අර කිව්වා වගේ කහා බලල්ලු කොළ බලල්ලු නොයෙකුත් කණ්ඩායම් හැදිලා රට විනාශයෙන් විනාශයට වෙන තත්ත්වයට පත් වුණා, පත් කළා. අපිට හිතා ගන්න බැරි තරකට ගෙනිච්ච රට. ඒකෙන් තාම ගොඩ එන්න බැරි වෙලා තියෙනවා සමහර ආයතන. තේ ෆැක්ටරි ගිනි තිබ්බ විශාල ප්‍රමාණයක්. ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තිබ්බා, බස් ගිනි තිබ්බා, රජයේ ආයතන ගිනි තිබ්බා. නොයෙකුත් විදියට මේ රට අස්ථාවර කරන්න අවශ්‍ය කටයුතු සියල්ලම කරා. ඒ ජනතාව විමුක්ති පෙරමුණ පිටිපස්සෙන් ඉඳගෙන කරපු දේවල්. මේව මතක නැහැ. මේ අලුත් අය දන්නෙත් නැහැ, අලුත් දරුවෝ දන්නේ නැහැ. ඒක නිසා මම මේ මතක් කරලා දෙන්නේ, අපිත් ඔය වයසේ හිටියා. ඒ වෙලාවේ ඒ දේවල් කරලා වෙන වෙන අය වෙනත් කණ්ඩායම් මේ රට අස්ථාවර කරන්න කටයුතු කරා. තරුණයෝ ඉස්සරහට දාලා 60,000 තරුණයෝ බිලි වුණා. පාරවල් වල ටයර් දාලා, හන්දිවල ටයර් දාලා මරලා දැම්මා. මේක තමයි අපි දැක්කේ. ඒක නිසා මම හිතන්නේ මේ ආදරණීය අපේ දරු දැරියෝ මේ ජනතාව ඉන්නේ ගොඩක් අපහසුයෙන්. අපි දන්නවා මොකද රටේ තියෙන මේ අර්බුදත් එක්ක. ඉන්ධන අර්බුදය කියන එක මේ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. බලවත් රටවලුත් අසරණ වෙලා, බලවත් සුපිරි කියන රටවලුත් අසරණ වෙච්ච තත්ත්වයක් තියෙන්නේ. ඒතර ඒ කාලේ මම දැක් 88-89 ආරක්ෂක අංශවල හිටපු අයට ගෙවල් වලට ලියුම් දෙනවා අයින් කරගන්න, රජයේ සේවකයන්ට ලියුම් දෙනවා අයින් කරගන්න. මේ වගේ අවස්ථා අපි දුටුවා. ඒ වගේ තත්ත්වයකටත් පත් වුණා. එහෙම නැත්නම් මරණය කියලා අපේ ගෙවල් වලත් ලියුම් දුන්න අවස්ථා දැක්කා. ඉතින් ඒ වගේ අවස්ථාවක් අපි දැකලා තියෙන නිසා මම මේ කියන්නේ, ඒ අහිංසක දරුවෝ මේ ඉස්සරහට දාලා කරන මේ අරගලය කියන එක දරුවන් තේරුම් ගත යුතුයි. ඔබ ඔබේ අම්මා තාත්තගෙන් අහන්න මොකද්ද මේ ඒ කාලේ කරපු දේවල්. අපිට අමාරුයි, ඇත්ත දන්නවා අපි. ඉන්ධන පෝලිං අපිට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉන්ධන පෝලිං, ගෑස් පෝලිං මේවා විසඳිය යුතුයි. අනිවාර්යෙන් රජයක් වශයෙන් අපි ඒ අභියෝගය බාරගත යුතුයි. විදේශ රටවල යුක්‍රේන්, රෂියා ප්‍රශ්නෙත් එක්ක ඉන්ධන මිල දැන් ඉහළට ගිහිල්ලා.
කාලය අවසානයි, කතාව අවසන් කරන්න
විනාඩි 4ක්.
ඔව්,
අපේ මුලසාරුර මන්ත්‍රීතුමනි, ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ NGO LTD ඩයස්පෝරාව මේවයින් ප්‍රයෝජන ගන්නවා. අපි දාටක දකිනවා NGO කණ්ඩායම්. ඒක නිසා ගරු මුලසාරුර මන්ත්‍රීතුමනි, අපි ඉල්ලා සිටින්නේ අපි මේක අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි. අපි සියලු දෙනා මේක තියලා විසඳිය යුතුයි. ඒකට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා, ග්‍රාමාධිපතිතුමා ආරාධනා කරා ඇවිල්ලා කතා කරන්න, සාකච්ඡා කරන්න කියලා. මේ සාකච්ඡාවට සියලු දෙනා එකතු වෙලා මේ රට තවත් 88-89ක් කරන්න නැතුව මේක අපි ඔක්කොම එකතු වෙලා විසඳගමු. අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නේ, අහිංසක ජනතාව අපිට ඡන්දේ දීලා තියෙන්නේ. ඒක නිසා අපි විසඳිය යුතුයි. එහෙම නැතුව මෙතන ඇවිල්ලා කෑ ගහගෙන මේක විසඳන්නේ නැති දැනකට ගේන එක නෙමෙයි, විසඳන්න එකතු වෙන්න. ඔබ සියලු දෙනා එකතු වෙලා මේ ගැටලුවෙන් විසඳගෙන අපේ රට, අපේ මාතෘභූමිය බේරගමු. මම හමුදාවේ හිටිය රණවිරුවෙක්, මම ආබාධිත වුණ කෙනෙක්. මම ඒකයි මේ කියන්නේ. අපි මේ ගොඩාක් අමාරුවෙන් මේ රට රැකගත්තේ. ඒ රටට වින කරන්න දෙන්න එපා කාටවත්.
පිටරට
කණ්ඩායම් වලටවත්, රටේ රට ආදරේ නොකරන කණ්ඩායම් වලට ඒ දේ කරන්න දෙන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ගරු අනුභ පැස්කෝල් මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
මුලසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද වෙනකොට රටේ ආර්ථික වශයෙන් බරපතල තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ගෑස් ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න බැරි ඉලක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තේ රටේ අර්බුදය වළක්වා ගැනීම සඳහා එමත් නැත්නම් නැවතත් ක්‍රමක්‍රමයෙන් හෝ ඒ තත්ත්වයට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කිරීම අපේ ප්‍රධාන වගකීමක් එක පැත්තකින්. ඒ නිසා අප රජයේ විසින් මෙතෙක් තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරමින් නව මුදල් අමාත්‍යවරයෙක්, ඒවගේම මහ බැංකු අධිපතිවරයෙක්, ඒවගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙක්, ඒවගේ මුදල් මණ්ඩලයක් පත් කළ නව ප්‍රවේශයකට ප්‍රවේශල් තීම. ඒවගේම නව අමාත්‍ය මණ්ඩලයක් අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරලා තියෙනවා. රටේ ජනතාව ඉල්ලපු විදිහටම නව ප්‍රවේශයක්, නව මුහුණුවරක් රජයට ලබා දීලා තියෙන අලුත් පිරිසකට, දැනුවත් උගත් පළපුරුද්දක් තියෙන පිරිසකට මේ අභියෝගාත්මක මොහොත තුල ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අමාත්‍ය මණ්ඩලයට මගේ සුභාශිංසනය ප්‍රකාශ කරනවා වගේම කළුතර දිස්ත්‍රික්කයේ පත්වුණු විදුර වික්‍රමනායක මැතිතුමාටත් මගේ සුභාශිංසන ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී. ඒක නිසා අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ මේ අර්බුදය ජය ගැනීම සඳහා විවිධ පුද්ගලය විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. එක යෝජනාවක් තමයි 19ට යමු කියලා. එක පැත්තකින් මේ ප්‍රශ්නයට 19 විවස්සා සංශෝධනය විසඳුමක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. රටේ ජනතාව ඉල්ලුවේ නව විවස්ථාවක්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක්, විශේෂයෙන් 20 සංශෝධනය කරනකොට වසරක් තුල ද්විත්ව ප්‍රවේශි භාවය, ඒ වගේ දේවල් වෙනස් කිරීම තමයි ඉල්ලුවේ. නමුත් 19 විවස්සා සංශෝධනයක් ඒ වගේ ඉල්ලුවේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මැද ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දූෂිතයි. ඒක නිසා ඒ සියලු මන්ත්‍රීවරුන්ව ඒකේ ක්‍රියාකාරීත්වය, මූල්‍යමය ක්‍රියාකාරීත්වය ඔඩිට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වත්කම් බැරකම් සහ සියලු කටයුතු විමර්ශනය කරන්න ඕනේ කියලා. ඒ සම්බන්ධ විවස්ථා සංශෝධන පැමිණ කාලුච. නමුත් අර පරණ සෙල්ලම මේ ප්‍රශ්නය පෙන්නලා, නංගියෝ පෙන්නලා, අක්කව දීග දෙනා වගේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් විදිහට 19 විවස්සා සංශෝධන ගේන එක
විනාඩියක් කාලයක් තියෙන්නේ
පදනමක් නැහැ කියන එක තමයි මගේ අදහස. ඒක නිසා මේ ප්‍රශ්නය තේරුම් අරගෙන අලුත් මුදල් මණ්ඩලයෙන් ඒ වගේම ආචාර්යවරෙක් පත් කරලා තිනවා මහ බැංකුවට එතුමන්ලාගේ උපදෙස් මත මේ රටම ආර්ථික අර්බුදයට සූදානම් කිරීමේ ක්‍රියාවලිය තමයි, නවතත් අයවැය සකස් කිරීම තමයි, අනවශ්‍ය වේදම් කපා හැරීම තමයි, ඒ වගේම IMF එකට අවශ්‍ය කරන යෝජනාවලට අනුකූලව රටේ ආර්ථිකය සකස් කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. ඒක නිසා ඒ පිළිබඳව මෙතන මේ පාර්ලිමේන්තුව නවත්තන්නේ නැතුව මම ගරු සභාවට යෝජනා කරනවා අන්නේ සංවාදය ලබන සතිය තුළ සියලුම අමාත්‍යංශවල අභිනව පත්තුණු අමාත්‍යවරු මුදල් අමාත්‍යංශ සමග මහ බැංකුවත් සමග එකතු වෙලා කටයුතු කරන එක පැත්තකනුත්, අනිත් පැත්තෙන් ඇති වෙලා තියෙන දේශපාලන අර්බුද විසඳීම සඳහා අපේ රජයේ හිටපු සර්වපාක්ෂික කියන එක කොතරම් ප්‍රායෝගිකද කියලා මම දන්නේ නැහැ. අපේ රජයේ සිටපු මේ අර්බුදය එන තෙක්ම හිටපු පිරිස එකට එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳීම සඳහා
අවසාන කර මන්තුමත්
වහාම මේ ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා මම ඒ සියලුම පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සංවිධායකතුමා.
ගරු මූල ආසන්න උඩ මන්ත්‍රීතුමනි, ඊයේ පාස්කු ප්‍රහාරයත් සම්බන්ධ කරගෙන අද දක්වා ඒ පාස්කු ප්‍රහාරයත් රටේ පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. ඒ සාකච්ඡාවේදී යම් යම් මන්ත්‍රීවරු අති උතුම් කාර්යනුන් වහන්සේගේ නමත්, ඒ වගේම යම් යම් පියතුමන්ලාගේ නමුත් ඒ අය කරපු ප්‍රකාශ කෝට් කරගෙන ඒ අය මේ සාකච්ඡා කරා. ඒ නිසා මම මුලින්ම විවෘත ආරාධනාවක් ඉල්ලීමක් කරන්න ඕනේ. අපි මේ විෂයභාර ඇමතිවරයා මහජන ආරක්ෂක විෂයභාර ඇමතිවරයා හැටියට මේ පාස්තු ප්‍රහාරය සම්බන්ධව අපි අදාළ නිලධාරීන් මේ අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් හා ඊට අයිති සම්බන්ධ අය සම්බන්ධ කරගෙන මම ඕනම අවස්ථාවක සූදානම් කන්නුනුන්වහන්සේ ඇතුළු ඒ අදාළ පියතුමල්ලත් එක්ක ගිහිල්ලා උන්වහන්සේලාගේ යම් ශැකයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ අය මේක ගැන යම් අවිශ්වාසයක් තියෙනවා නම් ඒ ගැන පැහැදිලි කිරීමට මම සූදානම් ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ඒ සඳහා මම අද මගේ කාර්ය මණ්ඩලයට කිව්වා ලිපියක් අරින්න අතිඋතුම් කාලුන්වහන්සේට ඒ සඳහා අවසර ලබා දෙන්න කියලා මට මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ සිද්ධිය වුණ දවසේ එසෙල්ලාම කොච්චි කඩේටත් මීගමුව පල්ලියටත් ගිහිල්ලා ගරු අග්‍රාමාත්‍යතුමා සමග එතනට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒ සම්බන්ධව මම සූදානම්. ඒ වගේම මම විශේෂයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ මේ සාකච්ඡාවේදී අපේ බුද්ධ්‍යාංශ නිලධාරීන් පිළිබඳව මෙතන හෙලිදරව් කරපු කරුණු සමහර මන්ත්‍රීවරුන් කිව්වා මේ කුමන්ත්‍රණය සිදු කරේ මැලේසියාවේ ඉඳන් කියලා. ඒ වගේම මේක සැලසුම් කළා මුදල් ලබාගෙන ඉන්දියාවේ ඉඳන් මේක මෙහෙම ක්‍රියාත්මක කරා කියන කාරණාව මෙතෙන්දි ප්‍රකාශ කරා. මේක බරපතල ප්‍රකාශයක් ගරු මූලාසන මන්ත්‍රීතුමනි. මේ ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයා අදාළ මන්ත්‍රීතුමා දන්නවා නම් ඒක මහතා ඒ ප්‍රකාශයෙන් එතුමා දන්න බව හැඟෙවෙන නිසා මම එතුමා ඒ මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඇවිල්ලා හරි ඔබතුමා කියන තැනකට අපේ නිලධාරීන් එවලා මේ පිළිබඳව ඔබතුමා දන්න කරුණු ඉදිරිපත් කරන්න. මේ පාර්ලිමේන්තුවේ වක්‍රාකාරයෙන් කතා කරලා හරියන්නේ නැහැ. මේක වරප්‍රසාද යටතේ ඉඳගෙන කතා කරලා හරියන්නේ නැහැ. අපි සත්භාවයෙන් මේකට මැදිහත් වෙනවා නම් මේකට උදව් කරන්න ඕනේ. මේ පිළිබඳව ජනාධිපති බෙපල පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවට එහෙම නැත්නම් ජනාධිපති කොමිෂන් සභාවට තොරතුරු වාර්තා කරලා තියෙනවාද කියන කාරණාව අපි එතුමා මේ වෙලාවේ දැනගන්න කැමතියි. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කාරණාවේදී බුද්ධ්‍යාංශ නිලධාරීන් පිළිබඳව වක්‍රාකාරයෙන් කරපුවාම ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ ජීවිතයට ඒ අයගේ පවුල්වල ජීවිතවලට පවා වන්දි ගෙවන්න සිදුවෙන වෙන්න ඉඩ තියෙනවා. ඒක බරපතල දෙයක්. ඒක මිනී මැරුමක් කරන්න හදන දෙයක් වගේ. අපි දැක්කා මිලේනියම් සිටි පාවාදී මහරා මේ රටේ හිටපු හොඳම බුද්ධ්‍යාංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මැරුණා. අපේ බුද්ධ්‍යාංශ වැටුණා. රටේ ජාතික ආරක්ෂාව නැති වුණා. ඒ වගේම නැවත වතාවත් මේ බොරු කිය කිය මේ බොරු කර කර මිනිසුන්ව කුලප්පු කර කර මිනිසුන්ගේ මේ සංවේදී වෙලාවේ මිනිසුන්ව තවත් මේ මට්ටමට මානසිකව වටලා වෛරක්කාරව බවට පත් කරන ක්‍රමයක පිළිබඳව මගේ විරෝධය මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ නිසා මම ඕනම අවස්ථාවක සූදානම් මට ඕන් කිව්වොත් මම ලිඛිතවත් ඉල්ලීමක් කරනවා මට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා කන්නුන්වහන්සේ ඇතුළු සියලුම පියතුමන්ලගෙන් අපිට ඒ අවස්ථාව දුන්නොත් උන්වහන්සේලා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව තොරතුරු අපිට ලබා දීලා ඒ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ සංවාදය තුළදී නැවත වතාවක් ඒ මියගේ පවුල්වල සියලු දෙනාට තුවාල ලැබපු සියලු දෙනාටත් මගේ කනගාටුව මේ අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම
ස්තුතියි. බොහොම ස්තුතියි සභාව කල් තැබීම.
පාර්ලිමේන්තුව 2022 මැයි 4 වෙනි බදාදා දින පෙරවරු 4 දක්වා කල් තැබිය යුතුය යෝජනා කරනවා. පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුය යෝජනා කරනවා.
සභාව කල් තබල ලබන අවස්ථාවේ ප්‍රශ්න ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, ඇත්තම දැන් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න කරනකොට හොඳයි. ශෝක යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොකද ගෑස් රුපියල් 2800 ඉඳන් 5000ට නැගලා
මේ ඔබතුමා ලිඛිතව ලබා දීපු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
මම අහනවා. මගේ මේ අවස්ථාවේ ප්‍රශ්නය 2022 4/19 ප්‍රමුඛන ප්‍රදේශයේ සිදු සිද්ධිය සම්බන්ධයෙන් ගරු ඇමතිතුමා පහසඳන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා බලාපොරොත්තු වෙමි. පළවෙනි එක 22/4/19 ප්‍රමුඛන දේ සිදු වෙඩි තැබීමට නියෝග ලබා දුන්නේ කවුරුන් විසින්ද? දෙක මෙම වැඩි තිබීමේදී පාවිච්චි කරන ලද ආයුධ ප්‍රමාණය සහ එම ආයුධ කවරේද ඒ සඳහා භාවිත කරන වෙඩි උණ්ඩ ප්‍රමාණය කොපමණද එෙහිදී සිදු වූ මරණ සහ තුවාල කරුවන් කොපමණද ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම රඹුක් කරන සිද්ධිය ගැන අපිට දිනෙන් දින නොයෙක් කරුණු අලුත් කරුණු වාර්තා වෙමින් යනවා මොකද මෙදින රඹුක් කරන විතරක් නෙමෙයි මේ වගේ උද්ඝෝෂණ විරෝධතා තිබුණේ 19 වෙනිදා අලුයම මැදියමේ ඩීසල් රුපියල් 113කින් ඔබතුමා මම හිතන්නේ කල්තබීමේ ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ වගේ ඔව් කල්තබීමේ ප්‍රශ්නේ එක ප්‍රශ්නයයි ප්‍රශ්න ගොඩක් නැහැ මගේ ප්‍රශ්න
එකයි ගරු
මම දන්නේ අනිත් ප්‍රශ්න මගේ එකයි තියෙන්නේ
ප්‍රශ්න හතරක් අහලා
මගේ ප්‍රශ්නේ ප්‍රශ්න හතරක් තියෙනවා
හතරම ඒක තමයි ඒක ඔබතුමාට තේරෙන්නේ
නැහැ අනේ මොන ප්‍රශ්නද
කියලා ප්‍රශ්නේ ප්‍රශ්න හතරක් තියෙනවා ඒ ප්‍රශ්න හතරම අහනවා
ඉතින් දැන් ඔය කීවෙනි ප්‍රශ්නද ඔබතුමා අහන්නේ මොකද ඔබතුමා පළවෙනි ප්‍රශ්නේ ඇහුවා
ඔව්
දෙවෙනි එකත් ඇහුවා තුනත් ඇහුවා මම මේ බැලුවේ එක පහක්
හතරක් ඇහුවා ඊට අමතරව තව කතා කරන්න පුළුවන් ගරු ඔබතුමා
කල්තබීමේ ප්‍රශ්නවත් එහෙම බෑ
පුළුවන් පුළුවන් අහන්න ගරු මූලාසනෙන් අහන්න
මේ කල්තබීමේ
ප්‍රශ්න මම කිව්ව එකයි ඔබතුමා දන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුව ඉඳලා නැහැ පහුගේ කාලේ කාල්මෙතමීමේ ප්‍රශ්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට අමතරව මට මේ ප්‍රශ්නයට අනුසංගිකව කතා කරන්න පුළුවන්. ඒක තමයි දැන් කරන්නේ.
අර ගරු මලින් බණ්ඩාර ජයමහාමන්තුමා ඔබතුමාගේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා.
ඔව් ඒක ඉදිරිපත් කරා.
නෑ ප්‍රශ්න හතර ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා අවශ්‍ය පැහැදිලි කිරීමක් එක්ක ඉදිරිපත් කරන්න.
හරි. ඒක තමයි දැන් මේ කරන්නේ පැහැදිලි කිරීම. බොහොම ස්තුතියි ඔබතුමාට. එතකොට ගලු සභාපති මුනි මුලසනේ. එතකොට එදා උදේ මේ තත්ත්වය ඇති උනේ ඊට පාළුවෙම යාමේ ඩීසල් 113කින් වැඩි කරලා පෙට්‍රල් රුපියල් 87කින් වැඩි කරලා රටේ ජනතාව මත ඇති වුණු පීඩනය. මොකද ඩීසල් 113කින් වැඩිනවා කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. ඔබතුමාලා බයිසිකල් පැද්ද හැටි අපිට මතකයි රුපියල් 2කින් වැඩි වෙද්දි. ඒ නිසා මේ පීඩනය තමයි මිනිස්සු පහරට ආවේ. ඒකෝ රඹුක් කරන විතරක් නෙමෙයි මේ සිදුවීම සිදු වුණේ. පැහැදිලිවම රට පුරා මේ සිදුවීම් සිදු වෙද්දි පොලිස් ප්‍රතිවරයාවක් අඩුම ගානේ මේ වගේ උද්ඝෝෂණයක පුද්ගලෙක් අත්අඩංගුවටවත් ගන්න එපා කියලා නියෝග දීලා තියෙද්දි මේ කීර්තිරත්න කියන SSP වරයා තමයි මේ වෙඩි තබන්න නියෝග කරලා තියෙන්නේ. මම මේ ගැන කලිනුත් කිව්වා අංක A19 දරන දෙපාර්තමේන්තු නියෝගවල ඔබතුමා මමත්‍යංශේ මේ නියෝගවලම තියෙනවා මේ වගේ අවස්ථාවක කොහොමද කටයුතු
කරන්නේ? නලින් බණ්ඩා ජයමහා මැතිතුමා ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කරුණෝ දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න.
නෑ නෑ විනාඩි දෙකක් විතර සාමාන්‍යයෙන් දෙනවා අපි ඔබතුමා බලන්න සම්ප්‍රදායිකව පෞගේ කාලේ
ලිඛිතව මේක කල්තබන අවස්ථාව ලබන ප්‍රශ්නකදී ලිඛිතව ඉදිරිපත් කරලා
ලිඛිතව ඉදිරිපත් කරාට
අමතරව මේක අමාත්‍යවරයාට ගරු මන්තුමා විනාඩියක්
මේකට අදාළ කරුණු කීපයක් විනාඩි දෙකක් තුනක් ඔබතුමා බලන්න පෞගේ කාලේ මම මේ ඉදිරිපත් කරන පළවෙනි කල්තබීමේ මේ ප්‍රශ්නේ නෙමෙයි මම මේට කලින් කල්තබීමේ ප්‍රශ්න 7-8ක් ඉදිරිපත් කළා
මම දන්නවා
ඒ පැහැදිලි කිරීම කරන්නේ. එතකොට මේ 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 වගේ බොහොම පැහැදිලිව තියෙනවා ගරු මුලසේ මන්තුමනි මේ වගේ කලකෝලහලයකදී වෙඩි තැබීමක් සිදු වෙන්න නම් කොහොමද වෙන්න ඕනේ කියලා. ඒක නියෝගයක් කොහොමද දෙන්න ඕනේ කියලා. එතකොට මෙතන කැරලිකරු ප්‍රධාන මේ කැරලේ ප්‍රධාන සංවිධායකයා නායකත්වය දෙන පුද්ගලයාට වෙඩි තියන්න ඒ නියෝගයක් දෙන්න පුළුවන්. හැබැයි මේ හැම කෙනෙකුට නෙමෙයි වෙඩි තියලා තියෙන්නේ. අනිත් එක මූනිස්සන් 90ක් පාවිච්චි කරලා තිනවා. වෙඩි වරුසාවක් එල්ල කරලා තිනවා. ඉතින් මේ වගේ සිදුවීමකදී කොහොමද කටයුතු කරන්න ඕන පොලිසිය? දැන් අපි සිදුවීම වෙලා ඉවරයි. එතකොට මේ SSP වරයා සම්බන්ධව මම අහනවා ඔබතුමාගෙන් පරීක්ෂණ පවත්වන්නේ CID ද? CID දීලා වැඩක් නැහැ. CID එකේ ඉන්න DIG තිලකරත් මහත්තයයි මේ කීර්තිරත්න මහත්තයයි කියන්නේ නිකන් දෙමස්සිනාල වගේ අයියලා මලිලා උදේවස කතා කරන අය. ඔබතුමා වුණාම පරීක්ෂණ පවත්වන්න දිරකතන විස්තර සංවාද අරගෙන මේගොල්ලෝ යාළුව ගජමිත්‍ර රාජපක්ෂලාගේ මස්කටු ලෙවකන රාජපක්ෂලාගේ හයියෙන් බලෙන් මේ DIG තනතුර වලට SSP තනතුර වලට SSP තනතුර වලට පත්තුරු දෙන්නේ. ඒ නිසා මේ පරීක්ෂණය ඔබතුමා මම වගකීමෙන් කරනවා. මම ඔබතුමා
ගරු මන්තුමා බොහොම
ස්තුතියි. ඔබතුමා මේක SIU එකට දෙන්න. SIU එකට දෙන්න. මොකද එහෙම නැත්නම් මේ කීර්තිරත්න මහත්තයා දවස් දෙක තුනකින් නිදහස් වෙයි.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි මෙතුමා ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව බලමුෙන්ම ඔබතුමා මේ මහජන ආරක්ෂාව පිළිබඳව කටයුතු කරපු ඇමතිවරයෙක්. ඔබතුමා පොලිසියේ ඉන්න අය කටුකන බලල්ලුකි බල් ඔබතුමා කියපු කාරණා මම කියන්නේ එහෙම ප්‍රකාශ කිරීම හරහා වෙන්නේ ඒ අය අඳින යුනිෆෝම් එකට ඒ අයගේ තියෙන ගරුත්වය මේ රටේ නැති වෙනවා. මේක ඔබතුමාලා බලයටපත් වුණත් කවදා හරි ඒ සිද්ධ වෙන දෙයක්. ඒ වගේම මේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ ඉතාමත්ම පීඩනයක් මැද්දේ. ඒ අය පැය 14 15 මේ පොලිස් සේවාවේ යෙදෙනවා. ඒ මිනිසුන්ගේ පවුල්වල ජීවත් වෙන අඹදරුවන් තමන්ගේ තාත්තාව දකින්නේ නැති අවස්ථාවල් තියෙනවා. මම කියන්නේ සියලු දෙනාම හොඳටම කරනවා කියලා. හැබැයි මම මේ කාරණාව කිව්වේ මම පෞද්ගලික විරුද්ධයි. සමහර විට අර අපේ හමුදාපතිතුමා ඉස්සර සරත් ෆොන්සේකා මහතා කිව්වා එක විදුහල්පතිවරයෙක් වැරද්දක් කරාම මුළු විදුහල්පති සංසාරෙම මේ සියලු දෙනාම අයින් කරන්න බෑ වගේ පොලිසිය නිලධාරීන් වැරදි කරනවා. නමුත් සියලු දෙනා එහෙම නැහැ. ඒක නිසා ඔබතුමා කියපු කාරණා ඔබතුමාර කිව්වම කටුකන බල්ලෝ රාජපක්ෂ දෙන්න ගැනත් හරි කතා කරද්දී ඒක හොඳ නැහැ. මම ඒක මම ඔබතුමාට මම කිව්වේ ඒක මගේ මතයේ හින්දා. ඒ විෂය බාර ඇමතිවරේ සාමාන්‍ය කෙනෙක් කිව්වනම් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්න ඇහිදීම ප්‍රකාශ කරද්දී මොලසන් මන්ත්‍රීතුමා කිව්වා මේ අලුත් තොරතුරු ලැබෙනවා කියලා. ඒ නිසා තමයි අපිට මට හරි දෙයක් මෙතන කියන්න බැරි. මොකද මෙතුමා අහන දේ පළවෙනි ප්‍රශ්නය තත්ත්වය පාලනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී CWC ධර්මරත්න මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා විසින් වෙඩි තැදීම සඳහා උපදෙස් ලබා දී ඇත. දැන්ට මේ පිළිබඳ විමර්ශන මූලික අධ්‍යයනයේ පවතින බැවින් එම විමර්ශන අවසන් කිරීමෙන් අනුතුරුව සම්පූර්ණ වාර්තාව ලබා දීමට කටයුතු කරනවා. මම ඒකයි කිව්වේ ඔබතුමාත් කියනවා දැන් අලුත් තොරතුරු එනවා. මොකද මං හිතන්නේ මේ මරණය ලබා ගන්නත් මහේස්ත්‍රාත්තුමිය ඊයේ තමයි අවසර දුන්නේ ඒ පරීක්ෂණ දීර්ඝ වශයෙන් ගියපු නිසා. ඒ වගේම මේ වෙනකොට මම ඉල්ලීමක් කරා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන්න. මේ රටේ තියෙන ස්වාධීනම ආයතනය ඒ ආයතනයට ගරු මූලාසන මන්ත්‍රීතුමා මම ඉල්ලීමක් කරා මේ ගැන මට පරීක්ෂණයක් කරලා මේ සභාවට වාර්තාවක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ සභාවෙම මේ සාකච්ඡා වෙනකොට ඉල්ලීමක් කරා විපක්ෂයෙන් මේක පොලිසිය දම්මල මේ පොලිසිය හරහා මේ පරීක්ෂණය කරන්න එපා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාර දෙන්න කියලා. ඒකත් මේ වෙනකොට කරලා තියෙනවා. අපිට මේක හංගන්න දෙයක් නැහැ. අපි හරි සද්භාවයෙන් විවෘතව කරන දෙයක්. මොකද ඒක අපි පිළිගන්නවා එකසිතින්ම. මේ මිනිස්සු පීඩනයට පත් වෙලා තියෙනවා. ඒක නෑ කියන්න බෑ. අපි පීඩනයට පත් වෙලා තියෙනවා. විදුලිය නැති වුණාම, ගෑස් නැති වුණාම, පෙට්‍රල් ඩීසල් නැති වුණාම මේ රටේ රුපියල් 100ක ඩීසල් ගහගෙන මොටර් සයිකල පැදපු පුද්ගලයාගේ ඉඳන් මේ සියලු දෙනාම මේකට මුහුණ දෙනවා ඉන්ධන අර්බුදයත් එක්ක. ගෙදර ගෑස් ටික නැති වුණාම ඒ ගෙදර නෝනලා දුවලා මෙව්වට මැදිහත් වෙන අය ඒ අයට මේ ප්‍රශ්නේ තියෙනවා. විදුලිය නැති වුණාම රට බුදිය ගන්න බැරි වුණා. මේ හැමෝටම මේක තියෙනවා. ඒ නිසා මේ පීඩනේ අපිට තේරෙනවා මොලාසම. ඒ පීඩනේ නිසා එළියට ඇවිල්ලා ජනතාව උද්ඝෝෂණය කරන එක සාධාරණයි. ඒක අපි ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තියෙනවා සාමකාමී උද්ඝෝෂණ කරන අයට ඉරියර කරන්න එපා කියලා. ඒ වගේම ජනාධිපතිතුමාගේ නිවසට ඇවිල්ලා කෑයක් ගහලා එතුමාට ගල් ගහනකොටත් එතුමා එහෙම ඉවසගෙන හිටියා. වෙඩි තිබ්බේ නැහැ. අපි කිසිම අවස්ථාවක එවට අනුබල දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නවල 2, 3, 4 කියන ප්‍රශ්න වලට මේ වාර්තා ටික ලැබුවාම ඒක සභාගත කරනවා. මොකද මම දැන් දෙයක් කියලා ඒක වැරදි දෙයක් බවට පත් වුණොත් ඒක නිවැරදි කරගන්න හම්බෙන්නේ නැහැ මේ සභාව තුළ. ඒ නිසා ඔබතුමා කිව්වාගේ අලුත් තොරතුරු ලැබුවාම එව්වත් පරීක්ෂණ කණ්ඩායමට යොමු කරලා ඒවට පිළිතුරු සභා වාර්තාව ලැබුණා. මේ පොලිසියෙන් හා අමාත්‍යංශයේ ලේකම්තුමා හා පොලිස්පතිතුමා වාර්තාව දුන්නම ඒක මේ සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. දරු අමරකීර්ති අතිගෞරවනීය මැතිතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ ප්‍රශ්නය අහනවා.
ප්‍රශ්නේ කියවන්න ඔබතුමා ප්‍රශ්නය.
ගරු සමූපකාර අලෙවි සංවර්ධන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා වෙත රට තුළ පවතින තත්ත්වය තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සමූපකාර ජාලය ඉතා වැදගත් වේ. දිවයිනපුරා ක්‍රියාත්මක පළවෙනි එක දිවයිනපුරා ක්‍රියාත්මක සමූපකාර අලෙවිසල් ප්‍රමාණය කොපමණද දෙවැනි ප්‍රශ්නය සමූපකාර සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා බෙදා හැරීම හඳුනාගත් බාධක තිබේද තිබේ නම් ඒවා මගහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද තුන්වෙනි ප්‍රශ්නය සමූපකාර ජාලය ව්‍යාප්ත කිරීම සහ ශක්තිමත් කිරීමට මෙම වසරේ අපේක්ෂිත ක්‍රියාමාර්ග මොනවාද
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමරකීර්ති අතුකෝරළ මැතිතුමා විසින් අසන ලද පළමු ප්‍රශ්නය දිවයිනපුරා ක්‍රියාත්මක සමූපකාර අලෙවිසල් ප්‍රමාණය කොපමණද 22 මාර්තු 31 දිනය වන විට දිවයිනපුරා ව්‍යාපාර කටයුතු කරන අලෙවිසල් සංඛ්‍යාව 2839යි එතුමාගේ දෙවැනි ප්‍රශ්නය සමූපකාර සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා බෙදා හැරීමට හඳුනාගත් බාධක තිබේද ඔව් තිබේ නම් ඒවා මගහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද බාධක තමයි ඒකීය මිලදී ගැනීම ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම නිසා විදේශා සමූපකාර සමිති 303ක් විවිධ මිල ගණන් යටතේ විවිධ ව්‍යාපාරිකයන්ගෙන් බාණ්ඩ මිලදී ගන්නවා ඒතර එක එක මිල ගණන් වලට තමයි මේවා ගැනීමේ දෙවෙනි බාධකය තමයි අත්‍යවශ්‍ය බාණ්ඩ හිඟ අවස්ථාවලදී සාධාරණ මිලකට සමූපකාර සමිති වලට බාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් දැනට නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ. තුන ඒකාබද්ධ ප්‍රවාහන ජාලයක් බෙදා හැරීම සඳහා ක්‍රියාත්මක කිරීමට සමිති අතර එකඟතාවයක් නැහැ. ඒ නිසා සමිති වෙන්වෙන්ම බාණ්ඩ ප්‍රවාහනය සඳහා සැපයුම් කරුවන් වෙත පැමිණීම සහ ප්‍රවාහන ගාස්තු ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එකට ප්‍රවාහනය කළා නම් අඩු ප්‍රවාහන ගාස්තුවකට ප්‍රවාහනය කරන්න තිබුණත් මේ එක එක සමිති තම තමන් වෙන වෙනම මේ ප්‍රවාහන කටයුතු කරන නිසා ඒකේ ගැටලු හා අධික ප්‍රවාහන පිරවැයක් දරන්න සිද්ධ වෙනවා. ඊළඟ හතරවෙනි ගැටලුව තමයි බාණ්ඩ මිලදී ගැනීමේදී ගුණාත්මක භාවය පිළිබඳ නිශ්චිත ප්‍රමිති නැහැ. බොහෝ විකුණන බාණ්ඩවල පරිප්පු ආල්මැස්ස වැනි දෑවල බාණ්ඩ මිලදී ගන්න අවස්ථාවේ ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට පස්වෙනි ගැටලුව තමයි පරිගණක මෘදුකාංගයෙන් සියලුම සමිති ඒකාබද්ධ නොවීම නිසා විවිධ සමිති මිල ගණන් වල යටතේ බාණ්ඩ අලෙවි කිරීම. ඒ කියන්නේ අපට හොයාගන්න බෑ දැනට ඒ සමිති වල කොච්චර බාණ්ඩ තියෙනවද ඒ සමිති මොන මිලටද විකුණන්නේ කියලා වෙන වෙනම දැන ගැනීම හැකියාවක් නැහැ. මේ බාධක මගහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තමයි ගරු මන්ත්‍රීතුමනි රජයේ ආයතන මගින් සපයනු ලබන තෝරාගත් බාණ්ඩ වර්ග සඳහා අවශ්‍ය වන අවස්ථාවන්හිදී අමාත්‍යංශ මට්ටමින් මැදිහත් වී සීමාස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය හරහා පළාත් සමුපකාර සමිති වෙත බාණ්ඩ ලබා දීමට කටයුතු කිරීම විශේෂයෙන් හාල් හිගයක් තියෙනකොට වියළෙවි මණ්ඩලය ලබා ගන්න වී පාවිච්චි කරලා සහල් ලබා දීම අපේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි ලබා දීම ඒ වගේ දේවල් කරනවා ඊළඟ දෙවෙනි එක දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක් සමග සාකච්ඡා කර එම සමාගම් මගින් නිෂ්පාදනය කර ලබන බාණ්ඩ බාහිර වෙළඳපළට නිකුත් කරන තොග මිලට වඩා අඩු මිලකට විවිධ සේවා සමපකාර සමිති වෙත සැපයීම සඳහා එකඟතා ඇති කරගෙන ශ්‍රී ලංකා ජාතික සමපකාර මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් බාණ්ඩ සැපයුම් කිරීම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙහිදී අදාළ සමාගම් විසින් සමිතිය විසින් නම් කර ලබන ස්ථානයකට බාණ්ඩ සැපයීම සිදු කරයි දැනට සමාගම් ගණනාවක් මේ සමාගම් 18න් කීපයක් දැනට තාම එකඟතාවය අවසන් එකඟතාවය පළ කරලා තිබුණත් මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් සමාගම් 3ක් පමණ සමාගම් 15ක් පමණ මේ වෙනකොට අපට ඒ බාණ්ඩ වෙළඳපළට ඒ අය සපයන මිලට වඩා සාපේක්ෂයෙන් අඩු මිලකට දෙනවා. ඊළඟට සියලුම විදේශ සමපකාර සමිති අලෙවිසල් එකම පරිගණක මෘදුකාංකකින් ජාලගත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා තියෙනවා. විශේෂයෙන් ඒ ආයතනය යම් කිසි කුලීපදනමක් යටතේ උපකරණ ආයතනෙම අපි ප්‍රාග්ධන පිරිවැය දරන්නේ කුලීපදනමක් යටතේ ඒ අය උපකරණ සවි කරලා ඒ පද්ධතියට පමණක් යාලා කුලියක් අය කරනවා. ඒක දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් ඒ ආයතනයට මේ කටයුත්ත දැන් බාර දීලා තියෙනවා. ඔබතුමා විසින් අසලලා තුන්වෙනි ප්‍රශ්නේ තමයි සමපකාර ජාලය ව්‍යාප්ත කිරීමට සහ ශක්තිමත් කිරීමට මෙම වසරේ අපේක්ෂිත ක්‍රියාමාර්ග මොනවාද කියලා. වෙළඳසල් ව්‍යාප්ත කිරීම සහ ශක්තිමත් කිරීමට අපි ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙනවා. සමපකාර අලෙවිසල් ජාලය ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක් අලෙවිසලක් ස්ථාපිත කිරීමට වැය වෙන මුදලින් කොටසක් ආවරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා. ඒ කියන්නේ සමූපකාර අලෙවිසලක් අලුතෙන් ආරම්භ කරනකොට ඒකේ පිරිවැය රුපියල් ලක්ෂ 5ක් ආවරණය කරන්න මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙනවා. යනු වෙළඳසල් ජාලයේ යම් ප්‍රමාණයකට වැඩි වෙයි කියලා හිතනවා. පහුගිය අවුරුද්දේ වෙළඳසල් 200ක පමණ ප්‍රමාණයක් අලුතෙන් ස්ථාපිත කරලා තිනවා විශේෂයෙන් වැසී ගිය ඒවා. ඊළඟට විවිධ සම්පකාර සමිතිවල ප්‍රාදේශික කාරක සභා බල ගැනීම සඳහා අවශ්‍ය උපදේශ හා මගපෙන්වීම් පළාත් සම්පකාර දෙපාර්තමේන්තුවට ලබා දීම මගින් වෙළඳසල් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල වෙළඳසල් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. ඊළඟ සියලුම වෙළඳසල් සඳහා පරිගණක පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර එය මේ වසරේදී විවිධ සේවා සමපකාර සමිති මට්ටමින් වෙළඳසල් වල ස්ථාපිත කිරීමට කටයුතු කරමින් තිබේ. මාසික ප්‍රගති වාර්තා ගෙන්වා ගැනීම මගින් පළාත් සමපකාර සංවර්ධන කොමසාරිස්වරුන් සමග එම වාර්තා කාර්ත්මය වශයෙන් සමාලෝචනය කරන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එක් එක් සේවා කාණ්ඩවලට අවශ්‍ය වෙන පුහුණු වීම් ජාතික සමපකාර සංවර්ධන ආයතන යටතේ ලබා දීම ආරම්භ කරලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන පුද්ගලයන් සඳහා සුවිශේෂ පුහුණුවක් ජාතික සමපකාර සංවර්ධන ආයතනය මගින් ලබා දීලා තියෙනවා. මේ පුහුණුව හරහත් අපි බලන්න අර වෙළඳසැල් තවදුරටත් ඒ පුහුණුව ලත් අය හරහා ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහායි.
බොහොම ස්තුතියි. සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබර් රහමන් මැතිතුමා.
ස්තුති ගරු සභාපතිතුමනි. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව 2022 මැයි මාස අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පූර්ණ විෂය නිර්දේශ ආවරණය වීමක් සිදු නොවි විභාගය පැවැත්වීමට කටයුතු මේ වෙනිදා සූදානම් කරමින් සිටී. COVID-19 හේතුවෙන් පාසල් වසා තිබූ කාලයේ ගුරුවරුන් විසින් මාර්ගගත ඉගැන්වීම ආරම්භ කළද 10 ශ්‍රේණිය නිමිත විෂය නිර්දේශ 100%කින් ආවරණය නොවිය. තවද පාසල් 2000කට පමණ අන්තර්ජාල පහසුකම් නොමැති වූ බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින්ම කරන ලද සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත. 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ සෑම සිසුවන්ටම සමාන අයුරින් අඩක්වත් ආවරණ නොවී තිබේදී 11 වෙනි ශ්‍රේණියට සමත් කළ සිසුන්ගෙන් අවසන් වාරයේ අප්‍රේල් මාස 18 තෙක් දීර්ඝ කළද 2021 නත්තල් නිවාඩුවෙන් පසු සිසුන්ට සැබෑවටම හිමිවූයේ පාසල් පවත්වන දින 50ක් පමණි. 2021 දෙසැම්බර් මාස ආරම්භ කළ අධ්‍යාපන වාරයේ 2022 පෙබරවාරි මාස 3 වන දිනෙන් අවසන් විය. එම වාරයේ පාසල් පැවැත්වූයේ දින 26ක් පමණි. තවද එකී කාලය තුළ සිසුන් පාසලට කැඳවීද 20කට සීමා කරමිනි. අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි 3 සිට මාර්තු 7 දක්වා පාසල් වසා තිබුණි. මාර්තු 7 ආරම්භ වන අධ්‍යාපන වාරයේ අප්‍රේල් 8 වන දිනෙන් අවසන් වේ. මෙහිදී පාසල් පැවැත්විය යුතු හැක්කේ දින 24ක් පමණි. සාමාන්‍ය තත්ත්වයක් තුළ වර්ෂයකට දින 220කට ආසන්න කාලයක් පාසල් පවත්වන අතර ඉහත සඳහන් කළ ආකාරයේ ඉතා අඩු දින ප්‍රමාණයක් පාසල් පවත්වා 10 සහ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයන් නිසි ලෙස ආවරණය කිරීමකින් තොරව හෝ විෂය නිර්දේශ ප්‍රතිශෝධනයකින් තොරව අපෝස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම තුළින් සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කළ යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේක තුළ මේ යෝජනාව ගෙනාවේ අපි දන්නවා COVID-19 කොරෝනා වසංගතයත් එක්ක සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම 2020 මාර්තු මාසයේ සිට සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වුණා. ඒ ලක්වීම තුළ අපි දැක්කා 2020 විභාගයට පෙනෙන සිටින සිසුන් 2021 තමයි පෙනී සිටියේ. ඒ වගේම 2021 දෙසැම්බර් මාසේ විභාගේ ලියන්න ඕන ශිෂ්‍යෝ දැන් 2022 මැයි මාසේ පෙනී සිටීමට නියමිතයි. අපි දැක්කා මේ වසංගතයත් එක්කම විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයත් දීර්ඝ කාලයක් යනතුරු මේ සිසුන්ගේ අධ්‍යාපනයේ නගා සිටීම සඳහා යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ නැහැ. දීර්ඝ කාලයකට ගියාට පස්සේ තමයි Zoom තාක්ෂණය අරහා පන්ති පැවැත්විය යුතුයි කියන කාරණේ අවධාරණය වෙලා ඒක පටන් ගත්තා. ඒක පටන් ගැනීම තුලත් අපි දැකපු දේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය අරහා කිසිදු ආකාරයේ සහයෝගයක්වත් එහෙම නැත්නම් ඒවට අවශ්‍ය උපකරණ එහෙම නැත්නම් ඒවට අවශ්‍ය ඩේටා ලබා දීම ගුරුවරුන්ට ඒ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ගුරුවරුන් සුවෙච්ඡාවෙන් මැදිහත් වෙලා ඔවුන්ගේ තිබෙන පෞද්ගලික ධනයෙන් මේ සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ඔවුන් ඩේටා දාගෙන තමයි මේවා දිගටම කරගෙන ගියේ. මේක තුල අපි දැකපු දේ තමයි විශේෂයෙන්ම මේ Zoom තාක්ෂණය හරහා පාසල්වල අධ්‍යාපනය විශේෂයෙන්ම මේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා කරත් අපි දැක්කා ඒක එහෙම සාර්ථක වුණෙත් නැහැ. මොකද Zoom තාක්ෂණය හරහා විශේෂයෙන්ම සම්බන්ධ වීමට හැකියාව ලැබුණේ විශේෂයෙන්ම නගරබද තිබෙන පාසල් වලට හා එවැගේම ආර්ථික අතින් යම්කිසි ආකාරයේ වියදමක් දරන්න පුළුවන් දෙමව්පියන්ගේ දූ දරුවන්ට තමයි මේ Zoom තාක්ෂණයේ අරහත් මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථාව ලැබුණේ. මොකද හුඟක් දුෂ්කර ගම්මානවල දුෂ්කර පළාත්වල ඉන්න ඒ තැන්වල අපි දැක්කා ඒ පෞගේ කාලේ රූපවාහිනිය වලින් වාර්තා කරා ඔවුන්ට විශේෂයෙන්ම මේ සිග්නල් Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීම සඳහා සිග්නල් එක ලබා ගැනීම සඳහා විශාල මහන්සියක් ඔවුන්ට සිද්ධ වුණා. ඒ වගේම ඔවුන් සමහර අය අපි දැක්කා කඳු මුදුන් වලට පවා තරණය කරන්න සිද්ධ වුණා ඒ Zoom තාක්ෂණය හරහා ඒ සම්බන්ධ වීමට. ඉතින් එවැනි වාතාවරණයක් තුළ විශේෂයෙන්ම ඈත පළාත්වල ඉන්න දුවදරුවන්ටත් මේ තාක්ෂණයේ තිබෙන ගැටලු හරහා සියලු දෙනාටම මේ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තේ මේ නගරයේ ඉන්න ශිෂ්‍යව ගත්තත් නගරයේ ඒ පාසුකම් තිබ්බත් නගරයේ ඉන්න විශාල වශයෙන්ම අඩු ආදායම් ලාභී ජීවත් වෙන පවුල් වල ඉන්න දරුවන්ටත් ඒ අවස්ථාව ඔවුන්ටත් බොහෝ දුරට නොලැබී ගියා. විශේෂයෙන්ම ආර්ථික හේතු කාරණා උඩ මුදල් වියදම් කිරීම හා ඒවට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට නොහැකි වීම උඩත් විශාල ප්‍රමාණයක් මේ Zoom තාක්ෂණය හරහා ඔවුන්ටත් මේ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේක තුල අපි දැක්කා දීර්ඝ කාලයක් මේ පාසල් වලට ශිෂ්‍යයන් යාමට නොහැකි වීම උඩම ඒ ශිෂ්‍යයන්ුත් මානසික වශයෙන් විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඔවුන්ට පාසල් වලට කියලා අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වීම දිගි දීර්ඝ කාලයක් නිවස් තුළ රැඳී සිටීම තුලත් ඔවුනුත් විශාල පීඩනයකට මේ ශිෂ්‍යවුනුත් අද වෙනකොට ලක් වෙලා ඉන්නවා. ඒ හින්දා තමයි මම යෝජනා කරන්නේ මේ 10 වසර 11 වසර මේ අවුරුදු දෙකක් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔවුන් අධ්‍යාපනය දැරිය යුතුයි. නමුත් ඒ විෂය ධාරාව ඒ විෂය මාලාව අපි යම්කිසි ආකාරයකට සීමා කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පුළුවන් ඔවුන් යම්කිසි ආකාරයේ කමිටුවක් පත් කරලා ඒ මේ පෞගිය අවුරුදු දෙක කාලය තුලදී ඒ අධ්‍යාපන මේ 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 තිබුණු කොරෝනා වාතාවරණයත් එක්ක ඒ ශිෂ්‍යයන්ට වෙච්ච අසාධාරණය ඒ වගේම ඔවුන්ට අධ්‍යාපනය ලබන්න තිබුණු ඔවුන්ට තිබුණු ඒ තිබුණ ඔවුන්ට අවස්ථාව නොලැබීම ගැන මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ගැන විමර්ශනයක් කළ යුතුයි. විමර්ශනයක් කර ඒ මේ විෂය නිර්දේශ මාලාව යම් ප්‍රමාණයකට ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒක විභාග පත්‍ර සැකසීමට පෙර ඒ විෂය නිර්දේශය අඩු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. මොකද මේ සම්පූර්ණ විෂය අවසන් කරන්න සම්පූර්ණ විෂය නිර්දේශය තුළ මං හිතන්නේ නැහැ කිසිදු ආකාරයේ සාධාරණයක් වෙනවයි කියලා. මේ කාලය තුළ ඇතිවෙච්ච මේ කොරෝනා වසංගතයත් එක්ක ඒ දරුවන්ට ඇතිවෙච්ච මානසික ගැටලු ඒ වගේම ඔවුන්ට Zoom තාක්ෂණය හරහා මේ නිසි ලෙස අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වූ කරුණු කාරණා ඒව ගැන සැලකිල්ලට බලලා මේ ලබන මැයි මාසයේ තිබෙන මේ විභාගයේ සඳහා ඒ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පිළිබඳව අවධාරණය යොමු කරලා ඒ ප්‍රශ්න පත්‍ර යම්කිසි ආකාරයේ විෂය නිර්දේශය සීමාවකට ලක් කරලා ඒ සීමාව තුළ ඒ ප්‍රශ්න පත්‍ර සැකසිය යුතුයි කියලා මම යෝජනා කරමින් සිටිනවා. බොහොම ස්තුතියි.
යෝජනාව ස්ථිර කිරීම ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපේ මුජිබර් රහමන් මන්ත්‍රීතුමා ගෙනාපු කාලීන යෝජනාවක් ස්ථිර කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කාලයක් ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක් විදිහටත්. ඒ වගේම 2022 මගේ දරුවෙකුත් මගේ සාමාන්‍ය පෙළ විභාගයට මේ මැයි මාසෙ නෙමෙයි ඊට පස්සේ තියෙන විභාගයට පෙනී සිටීමට නියමිත නිසා මේ පිළිබඳව මටත් බොහොම සංවේදී අත්දැකීම් තියෙනවා. ඇත්තරම වසර දෙකක් වගේ කාලයක් දරුවන් නිවාසවලට කොටු වෙලා ගත කරේ ඉතාම පීඩාකාරී කාල පරිච්ඡේදයක් කියන එක අපි දන්නවා. මොකද දරුවා පාසලට පුරුදු උච්ච දරුවෙක් මේ විදිහට එක රාමුවකට කොටු වුණාම ඔහුගේ මානසික තත්ත්වය ඉතාම අයහපත් තත්ත්වයට පත් වෙනවා. ඔත්තරා විදිහකට උන් ආතතියකට ලක් වෙනවා. ඒ නිසා මේ දරුවෝ පාසල් අධ්‍යාපනයෙන් දීර්ඝ කාලයක් බැහැර වෙලා ඉඳලා ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා කියන්නේ ඇත්තරම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපේ ඇමතිතුමා අලුත් ඇමතිතුමෙක් අලුත්තුනාට මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට ගැලපෙනවා. මොකද එතුමාගේ පියා රිචඩ් පත්තිරණ මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයෙක් විදිහට විශාල ප්‍රතිසංස්කරණ කරපු බොහොම කීර්තිමත් ඇමතිවරු. ගොඩක් කීර්තියක් නෑ, හැබැයි ඔබතුමාගේ පියා බොහොම කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙක්. ඒ නිසා මේ සම්බන්ධව බොහොම සාධනීය විදිහට දැකලා, සාධනීය විදිහට ඔබතුමාට මේ සඳහා විසඳුම් හොයන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. මම මෙතන දීර්ඝව කතා කරන්නේ නෑ, වැදගත් වෙන්නේ ඔබතුමාගේ පිළිතුර. ඒසාව ඔබතුමා මේ දිහා බොහොම සාධනීයව දකී කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
පිළිතුරු කතාව ගරු අභිනව අධ්‍යාපන මැතිතුමා
සමාපත්තුමනි, අපේ මුජිබ රහ්මාන් මැතිතුමයි කතාවේදී වැදගත් යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා නලින් බණ්ඩාර මැතිතුමාට ඔබේ පියාණන් පිළිබඳව එතුමා කරන ලද සඳහන් කළ කරුණු පිළිබඳව. මේ පිළිතුර වශයෙන් ගරු සභාපතිතුමනි, පාසල් වාර්සටහන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 1997 අධ්‍යාපන හවුස අධ්‍යාපන අමාත්‍ය ලේකම්ගේ අංක 97-15 චක්‍රලේඛ ප්‍රකාරව සාමාන්‍යයෙන් පාසල් පැවැත්විය දින ගණන 210ක් වන අතර වසරකට සාමාන්‍යයෙන් සෑම වසරකම පාසල් පැවැත්වා තිබෙන්නේ දින 180ක් 185කටත් ආසන්න දින ගණනකි. නමුත් COVID-19 වසංගතත්වයේ මත පාසල් වසා දැමීම හේතුවෙන් සැලසුම් කළ පරිදි මෙම කටයුතු පවත්වාගෙන යාමට නොහැකි විය. නමුත් සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පාසල් වසා තිබුණු කාල සීමාව තුළ සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් කලාප හා පාසල් මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. එහිදී ගුරුගෙදර රූපවාහිනී නාලිකාව සහ චැනල් NIE ජාතික අධ්‍යාපන ආයතනයේ නාලිකාව, ඒ වගේම ඊතක්සලාව අන්තර්කලමනාකරණ පද්ධතිය හරහා මාර්ගගත අධ්‍යාපනයේ වැයවන අන්තර්ජාල දත්ත පිරිවැය අවම කරමින් ඊතක්සලාව තුළ පාඩම් පරිශීලන අවස්ථාව ලබා දීම සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීම ඇතුළු කරුණු දැක්විය හැකිය. අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් සඳහා ප්‍රාදේශීය මට්ටමේ ඉගෙනුම් මධ්‍යස්ථාන 2096ක් සියලුම පළාත් ආවරණය වන පරිදි ආරම්භ කර ඇත. ආර්ථික පහසුකම් පිළිබඳව සලකා පළාත් කලාප හා පාසල් මට්ටමින් මුද්‍රිත ඉගෙනුම් ආධාරක ඉගැන්වීම් සිසුන් වෙත ලබා දීමටද කටයුතු කොට ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මගින් අධ්‍යාපනික වැඩසටහන් හා ගුරුගෙදර රූපවාහිනී නාලිකාව චැනල් NIE ක්‍රියාත්මක කර ඇත. කෙසේ වුවද 2020-21 පාසල් වර්ෂයේදී ප්‍රමාණවත් ඉගෙනුම් කාලයක් සිසුන් නොලැබීම හේතුවෙන් 2021 පාසල් වර්ෂය 2022 අප්‍රේල් මාස 8 දින දක්වා දීර්ඝ කරන ලදී. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් සඳහා 2022 අප්‍රේල් 8 දින දක්වා අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව ලබා දුන් අතර ඉන් පසුව සම්මන්ත්‍රණ ඇතුළු විකල්ප ක්‍රම මගින් වැඩිදුරටත් ඉගැන්වීම් සහ පුනරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇත. එම සිසුන් සඳහා වාර අවසාන විභාගද පළාත් මට්ටමින් පවත්වා ඇත. එමෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විදුහල්පතිතුමන් ඇතුළු නිලධාරීන්ගේ අදහස් විමසා විෂය නිර්දේශ ආවරණය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් විභාග සඳහා දින තීරණය කර ඇති බැවින් සිසුන්ට විෂය නිර්දේශයේ පූර්ණ ලෙස ආවරණයක් සහිතව විභාග සහ පෙනීසුන හැකියාව ලැබී ඇත. 2022 අප්‍රේල් 8 දින දක්වා දීර්ඝ කරන ලද අධ්‍යයන කාලය 2022 අපොස සාමාන්‍ය පෙළ විභාග සහ පෙනීසුන සිසුන්ටද දහවන ශ්‍රේණි සඳහා ලැබුණු අතර 2022 පාසල් වර්ෂය සඳහා පැයක අමතර ඉගැන්වීම් කාලයක් ඇතුළත් කරමින් 22 පාසල් වර්ෂයේ සැලසුම් කර තිබුණු නමුත් මේ වන විට අමතර පැයක කාලය අත්හිටුවා සාමාන්‍ය කාල සීමාව තුළ 2022 දෙසැම්බර් 23 දක්වා පාසල් පැවැත්වීමට නියමිතව ඇත. 2022 පාසල් වර්ෂයේ අවසානයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පූර්ණ විෂය නිර්දේශ ආවරණය කිරීමට ඉඩ සලසා දෙමින් 22 වසරේ මුල් භාගයේ පැවැත්වීමට යෝජනා වී ඇත. එබැවින් 22 අපොස සාමාන්‍ය පෙළ විභාග සහ පෙනී සිටීමට නියමිත සිසුන්ට විෂය නිර්දේශ පූර්ණ ලෙස ආවරණයකින් පසු විභාග සහ පෙනී සිටීම අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් මුජිබ රහමාන් මැතිතුමනි, අපි මේ පිළිතුර හැටියට මෙම කරුණ සඳහන් කළ තිබුණා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශ ඔබතුමා සඳහන් කළ එක කරුණක් පිළිබඳ විශේෂයෙන්ම විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට උපරිම උත්සාහ අරගෙන තිබුණ පැවතුණු කාල සීමාව තුළ. හැබැයි එහිදී සිසුන්ට යම්කිසි අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍යයෙන්ම මේ ආවරණය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අධ්‍යයනයක් කරලා තිබුණා. එහිදී සිසුන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකස් කිරීම කෙරෙහි මම වැඩ බාර ගැනීමටත් පෙර ආතු අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙම ඉදිරිපත් වන සිසුන්ට අවශ්‍ය කටයුතු එම පාඨමාලාවන්හි අදාළ ප්‍රවේශයන්ට සහ විභාගයේ වෙනුවෙන් කළ යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමා අදහස් ඉදිරිපත් කළා. ඒ කරුණුත් දැනටමත් සැලකිල්ලට අරගෙන තිබෙනවා කියන කාරණේ අපි සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් මෙහිදී මේ වර්ෂය තුලදී අපි මේ වැඩසටහන් තුන දැන් වසර දෙකක් අපි පසුපසට ගිහිල්ලා තිබෙනවා. දරුවන්ට ඉතාම වැදගත් අධ්‍යාපන කාලයක් අහිමි වෙලා තිබෙනවා. ඒක සැලකිල්ලට අරගෙන තවත් මේ ප්‍රමාදයන් වළක්වා ගැනීම අවම කිරීම වෙනුවෙන් තමයි
මේ වාර තුනම මේ වසර තුලදී අවසන් කිරීමට කටයුතු කරලා තිබෙන්නේ 2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගයේ පමණක් අපි 23 වසරට රැගෙන යනවා අපි බලාපොරොත්තු වෙනෙහිදී පුළුවන් තරම් උපරිමයේ ප්‍රමාණයක් ආවරණය කරන්න අතරම මම ඇමතිවරයා වීමට කලින් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා අමතර පැයක් වැඩි කරන්නට කියලා නමුත් දරුවන් දැනටමත් විශාල අධ්‍යාපන පීඩනයකින් ඉන්නවා ගුරුවරුන්ට මේ සම්බන්ධ විශාල ගැටලු තිබෙන නිසා අමතර කාලයක් ලබා ගන්නේ නැතුව වර්තමාන පාසල් කාලය තුල පස්වරු 1යි 3 අවසන් වන පාසල් කාලය තුලදී එම කටයුතු අවසන් කරන එක දැනුම් දීලා තිබෙනවා. ඉතින් එෙහිදී අපි සඳහන් කරන්න අවශ්‍ය ඒ කරුණත් එක්කම අපි අපේ ස්තුතිය ඔබතුමා සඳහන් කළා මේ රටේ ගුරු මෑණිවරුන් පියවරුන් විශාල කැපකිරීමක් කළා. තමුන්ගේ අතින් මුදල් වියදම් කරගෙන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ ඔස්සේ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන කටයුතු කළා. ඒ පිළිබඳව අපි උපරිම ගෞරවය පුද කරනවා. ඒ වගේම තමයි රජයේ පැත්තෙන් විශාල මූල්‍ය ගැටලුවකට මුහුණ දීලා තියෙන වකවානුවකත් ඔවුන්ගේ ඉල්ලීම් වැටුප් වැඩි කිරීම පිළිබඳව ඉතාම සාධනීය ඉල්ලීම් අපි ආණ්ඩුවේ හැටියට විශාල වැය බරක් දරාගෙන වසරකට බිලියන 30කට ආසන්න මුදලක් වැය කරමින් පඩි වැඩිවීම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා අපි ඉතාම ආඩම්බර වෙනවා ගුරු වරුන් වෙනුවෙන් විදුහල්පතිවරුන් ඉතිහාසයේ උපරිම වැටුප් සීමාවන් වැඩි කිරීම ලබා දීලා තියෙන්නේ 1994 බලයට පත් වෙච්ච රජයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනික රජයේ අධ්‍යාපන මැතිවරයා හැටියට මගේ පියාගේ කාලෙත් ඉන්පසුව වර්තමාන රජයේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මුදා අධ්‍යාපන ඇමතුරට කටයුතු කරන කාලෙත් තමයි ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධක ප්‍රමාණය ගුරු අධ්‍යාපන ගුරුහ විදුහල්පතිවරුන්ට ලබා දීලා තියෙනවා. ඒක ඉතාම සතුටට කරුණක්. එෙහිදී අපි අගය කරනවා ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ කටයුතු. හැබැයි අපි දැක්ක දැන් සමාජ මාධ්‍යාලවලින් ප්‍රචාරය වෙනවා මේ ඉන්ධන හිගයට විරෝධය දක්වලා සමහර වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක් 25 වෙනිදා ගන්නට යනවා කියලා. මම ඉතාම ගෞරවයෙන් කාරුණිකව ආයාචනාත්මකව සියලුම ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට දැනටමත් අධ්‍යාපනයේ පසුගාමි වෙලා තිබෙන්නේ ඉන්ධන පිළිබඳව කාරණේ සත්‍යක්. හැබැයි අපි ඒක යථාවත් කරමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ සත්‍යන්තය වන විට ඉන්ධන පිළිබඳව කාරණේ අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් උන්ට අපේ ගෞරව ආදරය පුද කරන ගමන්ම තවත් දරුවන්ගේ අධ්‍යාපනයේ පසුපසට ගෙන යන්නේ නැතිව අඛණ්ඩව අධ්‍යාපනය කටයුතු කරගෙන යන්නට සෑම කෙනෙකුගේම සහයෝගය ලබා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීමත් මම මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව ලබන මස මැයි මස 4 වෙනිදා පෙරවරු 10 දක්වා කල් තියෙනවා.